ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මේ වෙදි ඔස්ට්‍රේලියාව ඇතුළු සමස්ත ලෝකයම කාබන් ශුන්‍ය විමෝචන තත්ත්වය දක්වා යන ගමන සම්බන්ධයෙන් තමයි අවධානයෙන් පසුවන්. ඉතින් මේ යන ගමන අතරතුරේ මේ කටයුතු සඳහා දැඩි දායකත්වයක් ලබා දෙමින් නව සොයා ගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයෙකු ගැන අසන්නට ලැබුණොත් ඇතෙන්ම එය භාග්‍යයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් SBS සිංහල සේවයට මුණ ගැහුණා මේ සහ වැදගත් කාර්යයක් සිදු කරපු ඒ වගේ මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදීත් සම්මානයට පාත්‍ර වුණු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ආචාර්යවරියක්. ඇය ගල්ලඟුරු නිදිවල කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීම හරහා හරිතාගාර විමෝචනය අඩු කිරීම සිදු කිරීමේදී සිදුවේ හැකි සංකූලතා සොයා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ ආකාරයට ඔස්ට්‍රේලියාවේදී 2022 ඩොරති හිල් සම්මානයෙන් පිදුම් ලබන්නේ. ඇය නමින් සමින්තා පෙරේරා. අපි ඇයගෙන්ම මේ ගැන වැඩි විස්තර දැනගමු. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා ආචාර්ය සමින්තා SBS සිංහල සේවයට. සුබදාසන.
ආයුබෝවන්.
හොඳ ආචාර්යතුමිනේ, ඔබ ඔස්ට්‍රේලියාවට මුලින්ම පැමිණීම පිළිබඳව මතකය අවදි කිරීමක්, ඒ වගේම ඔබ ගැනත් මුලින්ම දැනගන්න කැමතියි.
මං මුල්වරට ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ 2008 වර්ෂයේ. ඒ මගේ ආචාර්ය උපාධිය පටන් ගන්න මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවියේ. ඉන්පසු මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ වීමත් සමග මම ඔස්ට්‍රේලියානු රජයෙන් පුහුණු කාලයක් ලබා දෙනවා, අවුරුදු 3ක ෆෙලෝෂිප් එකක් මගේ පරීක්ෂණ කටයුතු ඉදිරියට යෑමට. ඒ ෆෙලෝෂිප් එක සම්පූර්ණ කිරීමෙන් පසු මම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහට එකතු වෙනවා. මගේ පවුලේ විස්තර ගැන කිව්වොත්, ඇත්තටම මගේ පවුලේ අම්මයි තාත්තයි අයියයි නංගි මමයි 5 දෙනෙක් හිටියා. විවාහයෙන් පස්සේ මට පුංචි දුවෙක් ලැබෙනවා, එයාට දැන් අවුරුදු 10ක් වෙනවා.
ආචාර්ය සමින්ත, දැන් ඔබ සිදු කළ මේ පරීක්ෂණය මොකක්ද, ඒ වගේම මේ ශාස්ත්‍රය සඳහා ඔබට කැමැත්ත ඇති වුණේ කොහොමද?
අපි ඔක්කොමලා දන්නවා දැන් පරිසර උෂ්ණත්වය දවසින් දවස ඉහළ යනවා. ප්‍රධාන හේතුව තමයි හරිතාගාර වායු අනවශ්‍ය විදිහට වායු කලියට මොඳ හැරීම. විද්‍යාඥයන් පරීක්ෂණ කරනවා කොහොමද මේක අඩු කරන්නේ කියන. දැනට පවතින සාර්ථක ක්‍රමයක් තමයි මේ වායු කාබන් ඩයොක්සයිඩ් විශේෂිත වායුවක්, ප්‍රධාන හරිතාගාර වායුවක්. ඒක සාර්ථක ක්‍රමයක් තමයි. අපි මේ කාබන් ඩයොක්සයිඩ් ගැන තමයි මම කතා කරන්නේ. මගේ පරීක්ෂණ කරන්නේ කාබන් ඩයොක්සයිඩ් එකතු කරලා ගැඹුරු පොළවේ තැන්පත් කිරීම. මේ සඳහා විවිධ වර්ගයේ පාෂාණ නිධි අපිට භාවිතා කරන්න පුළුවන්. ගල්නඟුරු ඒ වගේ පාෂාණ නිධියක්. මේක ඔස්ට්‍රේලියාවට විශේෂයෙන් වැදගත්. මොකද අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ බහුලව ගල්නඟුරු නිධි තියෙනවා, භූගත ගල්නඟුරු නිධි. මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් සම්පත් කරන්න සඳහා. මම ඇත්තටම ගොඩක් පරිසරය ගැන හිතන කෙනෙක්. මට ඇත්තටම හිතුණා මොකක් වෙයිද මෙහෙම ටොන් ගානක් විශාල ප්‍රමාණයේ කාබන් ඩයොක්සයිඩ් භූගත ගල්නඟුරු නිධි වලට මුදා හැරියොත් මේ පරිසරයට හානියක් වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මගේ හිතේ තිබුණා. මම මේ සඳහා මගේ දැනුම පළපුරුද්ද යොදාගත්තා. මම පරීක්ෂණ කරා කාබන් ඩයොක්සයිඩ් කොහොමද මේ ගල්ලඟුරු සමග අන්තර්ක්‍රියා කරන්නේ, ඒ ගල්ලඟුරු වල තියෙන සංකූලතා මොනවාද. මේ පරීක්ෂණය ඇත්තටම ඒ පිළිබඳව තමයි.
ඔබ සඳහන් කළ පරීක්ෂණය පිළිබඳව ආචාර්යතුමිනේ, මේ පරීක්ෂණය මොකක්ද සහ මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගන්නත් අපි කැමතියි.
අපි ගල්ලඟුරු ගැන හිතුවොත් ගල්ලඟුරු ඇත්තටම විශේෂිත පාෂාණ වර්ගයක්. අවුරුදු මිලියන ගාණක් තිස්සේ ශාක වර්ග පොළවේ තැන්පත් වෙලා ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය, අධික උෂ්ණත්වය, අධික පීඩනය යටතේ ගල්නඟුරු බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි කාබන් ඩයොක්සයිඩ් ගත්තොත්, කාබන් ඩයොක්සයිඩ් ඇත්තටම විශේෂ වායුවක්. ඒක වායුවක් විදිහට පවතින්න පුළුවන්. ඇත්තටම සමහරක් උෂ්ණත්වය පීඩනය යටතේ ඒක දියරයක් විදිහට, ඝනයක් විදිහට, විශේෂයෙන් ඒක සුපර් ක්‍රිටිකල් කියන භෞතික තත්ත්වයට පත් වෙන්න පුළුවන් අධික උෂ්ණත්වය සහ පීඩනය යටතේ. එතකොට අපි හිතුවොත් එහෙම ගැඹුරු ගල්ලඟුරු නිදි, ගැඹුරු ගල්ලඟුරු නිදි අපිට පාවිච්චි කරන්න වෙනවා කාබන් ඩයොක්සයිඩ් තැන්පත් කරන්න. මොකද අපි ඒක සුරක්ෂිතව තැන්පත් කරන්න ඕනේ අවුරුදු 10,000 ගානකට මිලියන ගානකට. එතකොට ගැඹුරු පොළවට අපිට යන්න වෙනවා. එතකොට මේ ගැඹුරු පොළවේ පීඩනය, උෂ්ණත්වය ඉතාමත් ඉහළයි. අපි කාබන් ඩයොක්සයිඩ් පොළව මතුපිටදී වායුවක් විදිහට මුදා හරින්න පුළුවන්. හැබැයි මේ කාබන් ඩයොක්සයිඩ් ගැඹුරු පොළවට යද්දී ගල්ලඟුරු නිදියට යද්දී සුපර් ක්‍රිටිකල් කියන භෞතික තත්ත්වයට පත් වෙනවා. එතකොට මම කරේ මේ පරීක්ෂණයේදී ගල්ලඟුරු සාම්පල් ඔස්ට්‍රේලියාවේ විවිධ පැතිවලින් ලබා ගත්තා. මොකද ගල්ලඟුරු ප්‍රදේශයෙන් ප්‍රදේශයට තැනින් තැනට ඒකේ භෞතික ගුණාංග වෙනස්. මංගල්ලඟුරු සාම්පල් ඔස්ට්‍රේලියා විවිධ ප්‍රදේශවලින් ඒ වගේම ලෝකයේ විවිධ රටවලින් ලබා ගත්තා. ඊළඟට මේ ගල්ලඟුරු කාබන් ඩයොක්සයිඩ් වලින් සම්පෘප්ත කරා ඉන්ටරැක්ෂන් වෙන සැලැස්සුවා. ඒ සඳහා මම විවිධ භෞතික තත්ත්වයේ ඇති කාබන් ඩයොක්සයිඩ් භාවිත කරා. කාබන් ඩයොක්සයිඩ් වායුවක් විදියට, කාබන් ඩයොක්සයිඩ් දියරයක් විදියට සහ කාබන් ඩයොක්සයිඩ් සුපර්ක්‍රිටිකල් කියන විශේෂිත භෞතික තත්ත්වයේ කාබන් ඩයොක්සයිඩ් මාන පාවිච්චි කරා. මාස දෙකක් තිස්සේ ගල්ලඟුරු කාබන් ඩයොක්සයිඩ් වලින් සම්පෘප්ත වුණා. මාස දෙකකට පස්සේ මම මේ ගල්ලඟුරු සාම්පල් ඉතාමත් පරිස්සමෙන් පරීක්ෂා කරා මොකද වෙලා තියෙන්නේ කියලා බලාගන්න. මෙහෙම බලද්දි මට ඇත්තටම පැහැදිලිව දැන් දැක ගන්න පුළුවන් වුණා සුපර් ක්‍රිටිකල් කියන කාබන් ඩයොක්සයිඩ් වලින් සම්පෘප්ත කරපු ගල්ලඟුරු සාම්පල් ඉරිතලලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ දුර්වල වීමක් මේ පාෂාණවල සිදු වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලොකු සොයා ගැනීමක්. මොකද මේක පැහැදිලිව පෙන්නනවා ගල්ලඟුරු නිදිවල කාබන් ඩයොක්සයිඩ් තැන්පත් කිරීමේ අවදානම. මොකද මේ තරම් දුර්වල වීමක් පාෂාණයට සිදු වෙනවා නම් ඒකෙන් කියනවා අපි තැන්පත් කරන කාබන් ඩයොක්සයිඩ් ආයත් පරිසරයට මුදා හැරීමක් සිදු වෙන්න පුළුවන් මේ ඇතිවන දුර්වල තත්ත්වය මත කියලා. ඒතකොට ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග අපි යොදාගත යුතුයි කාබන් ඩයොක්සයිඩ් ගල්ලඟුරු වල තැන්පත් කිරීමේ ව්‍යාපෘති මහ පරිමාණයෙන් ආරම්භ කිරීමට පෙර.
ඔබ සිදු කරන කාර්ය සුළුපටු කාර්යයක් වශයෙන් සැලකන්න බෑ. ආචාර්යතුමනි, ඔබ මේ දක්වා පැමිණි ගමනේදී මොන වගේ අභියෝග සඳහාද මුහුණ දෙන්න සිදු වුණේ?
ගොඩාක් අභියෝග තිබුණා. මේ පරීක්ෂණ ගත්තොත්, මේ අත්හදා බැලීම් ගත්තොත් ඒකත් ඇත්තටම ලොකු අභියෝගයක්. ඔබට තේරුම් ගන්න පුළුවන් මේ පරීක්ෂණ මම කරන්න ඕනේ අධික උෂ්ණත්වය, අධික පීඩනය. ඒ තත්ත්ව මත මම මේ පරීක්ෂණ කරන්න ඕනේ ගල්ලඟුරු කාබන් ඩයොක්සයිඩ් සමග සම්පෘප්ත කිරීම, ඝට්ටනය කිරීම. මේ සඳහා මට විශේෂිත උපකරණ මිල අධික උපකරණ අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පරීක්ෂණාගාරවල මේ වගේ උපකරණ නැහැ ඇත්තටම. මේ සඳහා මට ඇත්තටම ලොකු සහයෝගයක් ලබා දුන්නා මගේ ආචාර්ය උපාධි ගුරුතුමා මහාචාර්ය රංජිත් පාතේගම ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක්. ඔහුගෙන් ලැබුණු සහයෝගයත් සමග, මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු විශාල සහයෝගයක් සමග මට ඒ දේවල් කරන්න පුළුවන් වුණා.
ඔතෙන් මේ සොයා ගැනීම ඔස්ට්‍රේලියාව මේ වෙද්දි ප්‍රායෝගිකව භාවිත කරනවාද, එහෙම නැත්නම් ඔවුන් ප්‍රායෝගිකව ඇත්ත වශයෙන්ම භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවද ඉදිරියේදී?
ඔස්ට්‍රේලියාවේ දැනට මහ පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් ගල්ලඟුරු නිදිවල තැන්පත් කිරීම සිදු වෙන්නේ නැහැ. නමුත් කුඩා ප්‍රමාණයේ ව්‍යාපෘති තියෙනවා. එයාලට ඉස්සෙල්ලා බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් තැන්පත් කරන්න පුළුවන්ද, ඒ වගේ හැකියාව කුඩා ප්‍රමාණයේ ව්‍යාපෘති තියෙනවා. මම හිතනවා මේ නිසා තමයි මේ සොයා ගැනීම වැදගත් වෙන්නේ. මොකද අපි දැනටමත් ගල්ලඟුරු වල කාබන් ඩයොක්සයිඩ් ටොන් ගන්න තැන්පත් කරලා තියෙනවා නම් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් අපි ඒක තාම කරන්නේ නැති නිසා මේක රජයට අවධානයට ගන්න පුළුවන්. මේකෙන් ඇතිවන අවධානම අවම කර ගැනීමට කාබන් ඩයොක්සයිඩ් තැන්පත් කිරීමට පෙර ලෝකයේ වෙන රටවල මේ කරලා තියෙනවා. ගොඩාක් අනතුරු සිදු වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ තැනට ඒක මහා පරිමාණයෙන් පටන් අරගෙන නැහැ.
ඔස්ට්‍රේලියාව ගල්ලඟුරු ව්‍යාපෘති අතින් ප්‍රධාන ස්ථානයක් උසුලන බව අපි හැමෝම දන්නවා. ඉතින් ඔබේ මේ සොයා ගැනීම මගින් කොයිතරම් දුරකට ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම හරිතාගාර විමෝචනය අඩු කිරීමට බලපෑමක් සිදුවනවද?
ඇත්තටම ගල්ලඟුරු කියන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධානම ශක්තිය නිපදවන ක්‍රමයක්. ඒ වුණත් අපිට ඕනේ නම් කාබන් ඩයොක්සයිඩ් ගල්ලඟුරු නිදිවල තැන්පත් කරන්න අපිට හොයාගන්න වෙන ඉතාමත් ගැඹුරු භූගත ගල්ලඟුරු නිදි. ඒ වගේ ගල්ලඟුරු නිදි ගොඩක් තියෙනවා විශේෂයෙන්ම නිව් සවුත් වේල් ප්‍රාන්තේ. අපිට ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් ඒ ගල්ලඟුරු නිදිවල තැන්පත් කරන්න පුළුවන් නම් විශාල වශයෙන් වායුකලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ගිගා ටොන් එකට වඩා විශාල ප්‍රමාණයක්. ඒ වගේ ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.
වාචාර්තුමිනි, දැනගන්න කැමති තවදුරටත් මේ පරීක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා ඔබ ඉදිරියේදී මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ කියලා?
ඔව්, ඇත්තටම මට දැනගන්න ඕනේ. දැන් අපි දැනටමත් දන්නවා දැන් ගල්ලඟුරු වල කාබන් ඩයොක්සයිඩ් මුදාහැරියාම විශාල හානියක් සිදු වෙනවා. ගල්ලඟුරු වල භෞතික තත්ත්වයට විශාල හානියක් සිදු වෙනවා. මගේ ඊළඟ පරීක්ෂණ වලදී මම කරන්නේ කොහොමද ප්‍රායෝගිකව මේ හානිය අවම කරගන්නේ කියලා. ඒ සඳහා පරීක්ෂණ මම සිදු කරනවා. ඒට අමතරව ගල්ලඟුරුට අමතරව විවිධ අනිකුත් වර්ගයේ පාෂාණ සමග විවිධ වර්ගයේ වායුන් කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව හයිඩ්‍රජන්, නයිට්‍රජන් ඒ වගේ වායුන් ඝට්ටනය වන්නේ කොහොමද, එයින් ඇති වෙන සංකූලතා මොනවාද, මේ හැම දෙයක් ගැනම මම පරීක්ෂණ කරනවා.
හොඳයි, දැන් ඔබ මේ ශ්‍රේත්‍රයේ හෝ වෙනත් ශ්‍රේත්‍රයක පරීක්ෂණ සිදු කරලා තියෙනවද, එහෙම නැත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තියෙනවද ආචාර්යතුමනි?
ඔව්, මගේ පරීක්ෂණ ඇත්තටම ඉංජිනේරු ක්ෂේත්‍රයේ භූගත ඉංජිනේරු විද්‍යාවේ මගේ පරීක්ෂණ ඉංජිනේරු ක්ෂේත්‍රයට සීමා වෙලා තියෙනවා. මම ගොඩාක් අනිත් පැති වලින් දක්ෂතා දැපුගෙන ඉන්නේ. මම හිතන්නේ මගේ සියලුම පරීක්ෂණ, මගේ සියලුම සොයා ගැනීම් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ තමයි, සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ තමයි සිදු වෙලා තියෙන්නේ.
ඔස්ට්‍රේලියන් ඇකඩමි ඔෆ් සයන්ස් 2022 ඩොරති හිල් සම්මානය දිනා ගැනීම ගැන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙක් වශයෙන් ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඔව්, ඇත්තටම මිනිස්සුනේ ඒක ගොඩාක් ලොකු සතුටක් දැනුණ සම්මානය මට ලැබුණා කිව්වම මම ඇත්තටම නිහතමානී ආඩම්බර වෙනවා. පළමු ශ්‍රී ලාංකිකයා විදිහට මේ සම්මානය ලබා ගත්ත. ඒ වගේම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වුණත් මේ සම්මානය ලබා ගැනීම ඉතාමත් අපහසු දෙයක්. මොකද ඔස්ට්‍රේලියන් ඇකඩමි ඔෆ් සයන්ස් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉහළම ඇගීමකට ලක් වෙච්ච ඔස්ට්‍රේලියන් විද්‍යාත්මක ආයතනය. ඒගොල්ලෝ දෙන සම්මානයක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉහළින්ම පිළිගන්න සම්මානයක්. ඒතකොට විද්‍යාඥ කතිකාචාර්යවරියක් විදිහට මට ඒ සම්මානය ලබා ගැනීමට පුළුවන් වෙච්ච එක ඇත්තටම මගේ රැකියාවට, මගේ අනාගතයේදී කරන පරීක්ෂණ වලට හැමදේටම ලොකු බලපෑමක් ඇති කරනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔස්ට්‍රේලියන් ඇකඩමි ඔෆ් සයන්ස් වලට මේ වගේ මගේ සොයා ගැනීම් වලට නිසියගියුමක් ලබා දීලා මේ සම්මානය ලබා දීම පිළිබඳ නොවැම්බර් 21-23 අතර තියෙන උත්සවයකදී තමයි මේ සම්මානය ලබා දෙන්නේ. ඒ පැවැත්වෙන්නේ කැන්බරාවල පාර්ලිමේන්තු හවුස් එකේ.
හොඳයි, එහෙමනම් අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙක් වශයෙන් ඔස්ට්‍රේලියාවට මෙවැනි දෙයක් සිදු කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඔබට හැඟෙන්නේ කොහොමද ආචාර්යතුමනි?
මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්නේ ඔස්ට්‍රේලියානු රජයට. මොකද මම ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ අවුරුදු 14කට කලින් ශිෂ්‍යයෙකු විදිහට මගේ ආචාර්ය උපාධිය හැදෑරීමට. ඒ සඳහා පූර්ණ ශිෂ්‍ය ආධාර මට ලැබෙන්නේ ඔස්ට්‍රේලියානු රජයෙන්. මම ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමත් සමග දෙන අවුරුදු 3ක පුහුණු කාලයට සම්පූර්ණ මූල්‍ය පහසුකම් සම්පූර්ණ සහයෝගය මට ලබා දෙන්නේ ඔස්ට්‍රේලියානු රජයෙන්. ඊළඟට අද දක්වා කරන සියලු පරීක්ෂණවලට අවශ්‍ය සියලුම සහයෝගය, අවශ්‍ය සියලුම මූල්‍ය ආධාර හැම දෙයක්ම මට ලබා දීලා තියෙන ඔස්ට්‍රේලියානු රජයෙන්. මගේ සොයා ගැනීම් වලට කිසි වෙනසක් නැහැ. මම ශ්‍රී ලාංකිකයෙක්ද, මම ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්ද කිසි වෙනසක් නැතුව නිසි ඇගයුම ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ලෝකේ කිසිම රටක් මේ වගේ සංක්‍රමණයකින්ට සලකන රටක් තියෙනවා කියලා. මම ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම හිතනවා මම ගත්තේ හරි තීරණයක් කියලා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය පිළිබඳ.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ ගල්ලංගුරු නිදිවල කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීම හරහා හරිතාගාර විමෝචනය අඩු කිරීම සිදු කිරීමේදී සිදුවිය හැකි සංකූලතා සොයා ගැනීම සිදු කළ සහ ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ 2022 ඩොරති හිල් සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය සමින්තා පෙරේරා සමග ඇගේ ගමනේ අත්දැකීම් පිළිබඳව. එමනම් ආචාර්ය සමින්ත, ඔබට සමුදෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවයත් සමග කතා බහට අද දවසේදී එක් වුණාට. ඒ වගේම ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි SBS සිංහල සේවය ඔබට සුබ පතනවා. ආයුබෝවන්.
ආයුබෝවන් නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.